වී පෙරරා මැත්තුමා
තුමනි මම පළමුුවම සඳහන් කරන්න අවශ්‍යයි පළාත්පාලන මැතිවරණය මොන හේතුවක් නිසා ප්‍රමාද වුණත් ඒ ප්‍රමාදය නිසා මෙරටේ ජනතාවට තමන්ගේ නියෝජනය තමන්ගේ ජනතා නියෝජිතයන් තෝරා ගැනීමට ඇති අයිති අහිමුණු. එයට හුඟක් හේතු තිබුණ. ඒ සමහර හේතු සාධාරණයි. සමහර හේතු සාධාරණ නැහැ. නමුත් අපි කල්පනා කරා මේ ක්‍රියාවලිය කඩිනම් කරගන්න මේ ක්‍රියාවලිය ඉක්මනින්ම කරන්න ම සූතිවන්ත වෙනවා ෆයිස මුස්තාප මැතුමාට ඉතා උනන්දුවෙන් ඒ තිබුණු තාක්ෂණික ගැටලු විසඳගෙන මේ ප්‍රශ්නය විසඳාලීම සඳහා උනන්දුවෙන් කටයුතු කිරීම ගැන්. ඒවගේම එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට කිසිම උමනාවක් නැහැ චන්ද විමසීම් ප්‍රමාද කරන්න කිසිම උමනාවක් නැහැ මේ පළාත්පාලන මැතිවරණ සංශෝධන පනත සමතවීම ප්‍රමාද කරන්න. අපි අපේක්ෂාව තිබුණේ අද දින මෙම කටයුතු අවසන් කරන්න. ඒ සඳහා එකඟතාවයක් ලැබෙනවන අපිට ඒ කරන්න පුළුවන්. ඒවගේම මේ ක්‍රියාවලිය ඉතිහාසය පිළිබඳව ගරු කතානායකතුමනි විශේෂ මතක් කරන්න අවශ්‍යයි. මීට කලින් පළාත්පාලන ආයතන චන්ද විමසීම් පනත ඉදිරිපත් කරන අවස්ථාවේ. ඒ අවස්ථාවේදී ඉතාම වැදගත් ප්‍රශ්න ගණනක් මතු වුණා. එම පනතට ගරු කතානායකතුමනි මවිසින් සංශෝධන 10ක් ඉදිරිපත් කළා. හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. එවකට පළාත්පාලන විෂය ධාරාව භාරව හිටපු අමාත්‍යතුමා පොරොන්දු වී තිබෙනවා කඩිනමින් මෙය සම්මත කරගත යුතු නිසාත් ඉදිරිපත් කරන මේ විරෝධතාවයන් සහ සංශෝධන ඉතා බරපතල නිසාත් පසුව අනිවාර්යෙන් මැතිවරණයට පෙර කෙරෙන්නා වූ සංශෝධන හරහා ඒ අපේ මතයන්ට ඉඩ දෙන බවට. නමුත් ඒ සිදුවුණේ නැහැ. ඒ වෙනුවට සිදුවුණේ ඉතාම බරපතල හිතුවක්කාර සීමා නිර්ණය ක්‍රියාදාවලය. ඉතාම බරපතල විදිහට ජනතා නියෝජනය අහිමි කරන්න විශේෂයෙන්ම සුළු මතදරණ පක්ෂවල නියෝජනය අහිමි කරන්න ඒවගේම ද්‍රවිඩ මුස්ලිම් නියෝජනය අහිමි කරන්න ඇතැම් ප්‍රදේශවල තිබුණු ඒ දේශපාලන සමතුලිතතාවයන් කඩාබිඳදාන්න හැකිවන ආකාරයට කෘතිම සහ උපක්‍රමශීලී ආකාරයට සීමා නිර්ණය කළා. අපේ රජය බලට පත්වුණට පස්සේ මේ ප්‍රශ්නය අපි විසඳීමේ වගකීම අපට පැවරුණ. සීමා නිර්ණය සඳහා දීර්ඝ කාලයක් ගත වුණා. ඉන් පසුව ඒ පනතට ආවේනිකව තිබුණු තාක්ෂණික දෝෂ 50කට වැඩි ගණනක් පෙනී ගියා. මැතිවරණ කොමිෂන් සභාවේ දෝෂ පෙන්වල දුන්න. ඉන් පසුව තිබුණේ ප්‍රතිපත්තිමය කාරණ. මගේ ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාට. අපේ රට දේශපාලනය තුළ කාන්තා නියෝජනය පැත්තෙන් ඉතාම පසුගාමි තැනකයි ඉන්නේ. ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනි අපි බිහි කළත් අවුරුදු 11ක් රට පාලනය කරපු ජනාධිපතිතුමියක් මේ රටේ හිටියත් බිම් මට්ටමෙන් ගම් මට්ටමෙන් මහ පොළොවෙන් මතුවලා දේශපාලනය කරන කාන්තාවන් මේ රටේ පළාත් පාලනය මෙන්ම පළාත් සභාවේ මෙන්ම පාර්ලිමේන්තුවේ අඩුයි. මම නැහැයි කියලා කියන්නේ නැහැ. ඒ දුෂ්කර තත්ත්වයන් යටතේ ඒ දේශපාලනය කරන සියලු දෙනාට මගේ ගෞරවය හිමිවෙන්න ඕන. හැබැයි ලෝකයේ සාධාරණ කාන්තා නියෝජනයක් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තුළ සනාත කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ඒ නියෝජිතත්වය තුළ තහවුරු කරන්න විවිධ තාක්ෂණික උපක්‍රම භාවිතා කරලා තියෙනවා. ඇතැම් වෙලාවට ඒ පළවෙනි අදියර විදිහට නීතියෙන් ශක්තියක් දීලා කාන්තාවන්ගේ නියෝජිතත්වය තහවුරු කළ යුතු වෙනවා. එනිසා තමයි ගරු අග්‍රාමාත්‍යතුමා බොහොම පැහැදිලි ප්‍රතිපත්තියක් අරගෙන ආවේ මෙරටේ පළාත්පාලන ආයතන තුළ කාන්තා නියෝජිතත්වය අවම වශයෙන් 25%ක් පැවතිය යුතුයි කියන ප්‍රතිපත්තිය නීතිගත කළේ. ඒක ඉතාම ප්‍රගතිශීලී ප්‍රතිපත්තියක්. ඒකෙන් තේරෙන්නේ කාන්තාවන්ගේ නියෝජනයේ 25%යි කියන. අවම නියෝජනයේ 25%යි. මේ අවම 25%ෙන් පටන් අරගෙන ඒ ලබා දෙන අවස්ථාව තුළ 50%ට යන්න පුළුවන්කම තිබෙනවා. අපේ රටේ කාන්තාවන් 53%කින් 53% කාන්තාවන්ින් රටේ නීතිඥ වෘත්තිය තුළ අතිමහත් බහුතරයක් කාන්තාවන් වෛද්‍ය වෘත්තිය තුළ අතිමහත් බහුතරයක් කාන්තාවන් මෙරටේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළ අතිමහත් බහුතරයක් කාන්තාවන් අපේ රටේ සංස්කෘතිය තුළ තීරණ ගැනීමේ ක්‍රියාදාමය තුළ අපි කාන්තාවන්ව පිළිගන්නව තැනක් දෙන ඔවුන්ට අහුම්කම් දෙන අපේ රටේ කාන්තාවන් එක හා සමාන නෙමෙයි සමහර වෙලාවට අපි යම් උත්තරීතර තත්වයකින් අගය කරනවා එහෙව් රටක එහෙම සංස්කෘතියක් තියෙන රටක දේශපාලන නියෝජනය තුළ විතරක් කාන්තාවන් පසුපසට ගියා ඒකට ප්‍රධාන හේතුවක් වුණේ මේ තිබිච්ච මනාප මැතිවරණ ක්‍රමය කාන්තාවකට විතරක් නෙමෙයි සාමාන්‍ය උගත් පිරිමියෙකුටවත් දරා ගන්න බැරි තරමට ඉතාම බරපතල මිල අධික මේ ඉතාම ශ්‍රමය වැයවන ගෘහ ජීවිත කඩන් වැටෙන මැතිවරණ ක්‍රමයක් මේ මනාප මැතිවරණ ක්‍රමය එනිසා අපි ප්‍රතිපත්තියක් විදිහට මනාප මැතිවරණ ක්‍රමය ප්‍රාදේශ සභාවේ පළාත් සභාවේ සහ පාර්ලිමේන්තු මැතිවරණ පාර්ලිමේන්තුව කියන ආයතන තුනේම අහෝසි කරන්න අපේක්ෂා කරනවා ඒ සඳහා පළවෙනි පදනම විදිහට මේ අලුත් මැතිවරණ ක්‍රමය තුළ මනාප ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා තිබෙනවා ඒක අපේ රට ලැබු ජයග්‍රහණයක් අපේ බලාපොරොත්තුව තමයි පළාත් සභාව තුලත් පාර්ලිමේන්තුව තුලත් මේ මනාප ක්‍රමය අහෝසි කිරීම ඒ හරහා දූෂණයට ඇති ඉඩකඩ ඇහිරෙනවා මැතිවරණ සඳහා වැය වෙන මුදල අඩු වෙනවා ඒ වගේම පක්ෂ ඇතුලේ එනකොටා ගැනීම නැති වෙනවා ඒක අපේ අපේක්ෂාව එනිසා ගරු කතානායකතුමනි මනාප ක්‍රමයට තිත තබන මේ නව මැතිවරණ ක්‍රමය මේ රටේ අතිමහත් ජනතාවගේ බලාපොරොත්තුවයි ඒ වගේම අනුර කුමාරදසනායක මැතිතුමා පැවසුවා සමානුපාතික නියෝජන ක්‍රමය තුළ තිබුණු යහපත් ලක්ෂණ අපිට පුළුවන්කම ලැබුණා කලින් තිබුණු බැසිල් රාජපක්ෂ මහත්මයා යෝජනා කරපු ඒ 130 ඒ බලහත්කාරයෙන් අරන් ආවේ 130 හැන්සඩ් වාර්තා බැලුවොත් පේනවා එදා ඒ 140ක් පිළිබඳ යෝජනා ආපු වෙලාවේ තමන්ගේ අතිමහත් බහුතරය පාවිච්චි කරලා අන් පක්ෂවලට තෝරා ගැනීමක් නැත්තන්ට පත් කළා නමුත් අපිට බලයක් තියෙද්දි මේ පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියෙද්දි මේ රටේ සුළු මතදරන නමුත් වැදගත් මතදරන ඒ වගේම සුළු ජාතික නියෝජන සහ අනෙකුත් දේවල් සියලු දෙනාම නියෝජනය කරන්න පුළුවන් ආකාරයට අපිට පුළුවන්කමක් ලැබුණා සමානුපාතික නියෝජනයේ පංගුව 30% ඉඳලා 40 දක්වා අරගෙන යන්න. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ වගේම අනෙකුත් සියලුම ප්‍රධාන පක්ෂ දෙක හැරුණු විට අනෙක් සෑම පක්ෂයකටම ඔවුන්ගේ නියෝජිතත්වය ආරක්ෂා කරගන්න වගේම තවත් වර්ධනය කරගන්නත් අවස්ථාව ලැබෙන බව කියන්න ඕනේ. ඒක අපේ ජයග්‍රහණයක්. අපි ඒකට එකඟ වුණේ සම්මුතිවාදී පාලන ක්‍රමය අනුවයි. ඒ වගේම ගරු කතානායකතුමනි තවත් ඉතාම වැදගත් ලක්ෂණයක් මේ මැතිවරණ ක්‍රමය තුළ තිබෙනවා. ඒ තමයි මේ ඡන්දය ගණන් කරන්නේ තමන්ගේ ගමේ ඡන්ද පොලේමයි. දැන් කලින් තිබුණු මැතිවරණ ක්‍රමවල දින ගණන් ඡන්ද ගණන් කරන්න මනාප ගණන් කරන්න කච්චේරිම රස්තිය ආදුණා. තමන්ගේ ගමේ ඡන්ද පෙට්ටියේ ප්‍රතිඵලය කුමක්ද කියලා කවුරුත් දැනගත්තේ නැහැ. පරාජයට පත්වෙත් අපේක්ෂකයෝ අසීමිත බොරු පැතුරුව තමන්ගේ පරාජය වහගන්න. ජයගත් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණ ගැන සැකසංකා මතු කරා. ගරු කතානායකතුමනි මේ මැතිවරණ ක්‍රමය තුළ අර පරණ ගම් සභා මැතිවරණ ක්‍රමය නැවත ඇවිල්ලා නැවත වරක් තමන්ගේ ගමේ ඡන්ද කොට්ටාෂයට ගමේ ඡන්ද පෙට්ටිය ගමේදි ගණන් කරනවා ගමේ ප්‍රතිඵලය ප්‍රකාශ කරනවා ඒ හරහා ඡන්ද දූෂණ සඳහා තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් ඇහිරෙනවා තමන්ගේ ගමේ නියෝජිතයා එක ඡන්දෙන්ද දිනන්නේ ඡන්ද 1000ක් දිනනවද මොකක්ද සත්‍ය ප්‍රතිඵලය ජනතාවගේ මතය මොකක්ද කියලා ඡන්දේ ඉල්ලන අයටයි ඡන්දේ දීපු අයටයි පැය කීපයක් ඇතුළත දැනගන්න ලැබෙනවා මේ කාරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මම පැහැදිලි කරන අවස්ථාවේ දැන් සති කීපයකට කලින් ඉතාම ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා සියලු දෙනා මත් ප්‍රසන් දීලා සතුරු පළ කරා මොකද ඔවුන් දන්නවා ඔවුන් විඩාවට පත් වෙලා ඉන්නේ මේ මනාප ඡන්ද ක්‍රමේ එනිසා මේ කොට්ටාස ඡන්ද ක්‍රමය තහවුරු කරන්නත් ඒ ඡන්දේ ප්‍රතිඵලය කොට්ටාස ගණන් කරලා ඒ ගමේ නියම තත්ත්වය කුමක්ද කියලා දැනගන්න පුළුවන්කම ලබා දීමත් අපි ලබා දීලා තියෙනවා අපි ආඩම්බර වෙනවා මේක නැවත ආරම්භ කරන්න පුළුවන්කම ලැබීම ගැන ඒ වගේම කරු කතානායකතුමනි මේ අලුත් මැතිවරණ ක්‍රමය තුළ එක පැත්තකින් කාන්තාවන්ගේ 125ක අවම නියෝජන අපි තහවුරු කරනවා අනු කුමාරදසනායක මැතිතුමා කිව්වා සමහර තැන්වල මේ 125ම ලබා ගැනීමේ ප්‍රශ්න මතුවේ කියලා හැබැයි සමහර තැන්වල 125ට වඩා වැඩි වෙනවා විශේෂයෙන්ම අපි බල කරනවා හැම පක්ෂයක්ම සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාවෙන් එතුමා ගත්ත උදාහරණයක් ගත්තා මේ කොට්ටාස 12 උදාහරණේ කොට්ටාස 12 නම් සමානුපාතික නියෝජනය 140 20යි ඒ 20න් 10%ක් ඒ කියන්නේ දෙක කොට්ටාස 12න් කොට්ටාස දෙකකට අනිවාර්යෙන්ම කාන්තාවන්ගේ නාමෝජන ඉදිරිපත් කරන්න ප්‍රධාන පක්ෂවලට වගේම අනිකුත් පක්ෂවලට ස්වාධීන කණ්ඩායමලත් වෙනවා. ඒ එසේ අනිවාර්යෙන් කාන්තාවන් ඉදිරිපත් කිරීම නිසා එම කොට්ටාස හරහා යම් කාන්තාවන් ගණනක් ජනතා මතෙන් ජයග්‍රහණය කරනවා. සමහරු කියන ඔය කිව්වට කොට්ටාස දිනන්න බෑ කියලා. මං වගකීමෙන් කියන්නම් අපේ රටේ සංස්කෘතිය අනුව කොට්ටාස පුන්තිනම් ගෙවල් 600ක් 700ක් නම් තමන්ගේ මේ ඡන්ද කොට්ටාස තියෙන්නේ. මාස දෙකක් ඡන්ද තියෙනවා කතානායක තුමනි ගෙයක් ගෙයක් ගානේ පයින් ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා තමන්ගේ ඡන්දදායකයන්ට අවශ්‍ය තමන්ගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ගමට කරන දේවල් ගැන කතා කරලා ඒ ගමේ ගම වෙනුවෙන් ගමේ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් තමන් කරන දේ පැහැදිලි කරලා තමන්ගේ ප්‍රතිපත්තිය කියලා තමන්ගේ හිතවත්කම ප්‍රකාශ කරලා එක රුපියලක් වියදම් කරන්න නැතුව එක පත්‍රිකාවක් ගහන්න නැතුව මේ කාන්තාවන්ට මේ ඡන්ද කොට්ටාසයක් දිනන්න පුළුවන්. එහෙම ශක්තිමත් බිම් මට්ටමේ වැඩ කරන ගමේ දායක සභාවේ පන්සලේ පල්ලියේ දායක සභාවේ වැඩ කරන ගමේ ග්‍රාම සංගමන සමිතියේ වැඩ කරන ගමේ මරණාධාර සමිතියේ වැඩ කරන ගමේ ක්‍රීඩා සමිතියේ වැඩ කරන කාන්තාවෝ අපේ ගම්වල අද ඉන්නවා. අපේ පක්ෂ අපි එදා නාම යෝජනා දුන්නේ නැහැ. මොකද කොහොමද මේ වර්ග කිලෝමීටර් 30-40ක් ගිහිල්ලා ඡන්දය කරන්නේ කොහොමද? මේ අයට ඒ ශක්තිය තියෙනවද? සල්ලි තියෙනවද? කාන්තාවක් හැටියට එච්චර මහන්සි වෙන්න පුළුවන්ද? තමන්ගේ දරුවෝ ගැන බලද්දි, තමන්ගේ රැකියාව ගැන බලද්දි අද මේ ප්‍රශ්නේ නැහැ ගරු කතානායකතුමනි. මේ අලුත් ක්‍රමය තුළ එම කොට්ටාස සඳහා අනිවාර්ය අපේක්ෂකත්වයේ ලබා දෙන අපේක්ෂකයන් මොන පක්ෂෙන් හරි අනිවාර්යයෙන්ම කීප දෙනෙක් දිනනවා. අර සමානුපාතික කොටසෙන් තමයි 125ට අවශ්‍ය වන ඉතුරු ප්‍රමාණය පියවන්. ගරුකතා නායකතුමනි, මේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. මගේ සිහිනේ තමයි අද ලෝකයේ දියුණු රාජ්‍යවල වාගේ 50ට 50 කාන්තාවන් සහ පිරිමින් ව්‍යවස්ථාදායකය තුළ සහ පළාත් පාලනය තුළ නියෝජනත්වය දකින්න ලැබීම. අපි ලෝකේ හැම දෙයකම අපේ රටේ අධ්‍යාපනය ගැන අපි ආඩම්බර වෙනවා. අපේ රටේ සෞඛ්‍ය සේවන් ගැන අපි ආඩම්බර වෙනවා. මිට වඩා අපි ඉස්සරහට යා යුතුව තිබෙනවා. හැබැයි අපි දේශපාලනය කියන මේ තීරණ ගන්න ක්‍රියාවලිය තුළ දැනුගත් ශක්තිමත් නැනවත් කාන්තාවන්ට ඒ අවශ්‍ය තැන දුන්නේ නැහැ. ඒ තැන අපි ලබා දීලා තියෙනවා. එනිසා මම විශේෂයෙන්ම අපේ කාන්තා නියෝජිතවරුන්ගෙන් ඉල්ලා හිටින්නේ, කාන්තා සංසදයේ මන්ත්‍රීතුමියලා ඉල්ලා හිටින්නේ, අපිට මීට වඩා හොඳ ක්‍රමයක් මේ මොහොතේ ආවෙන්න නොහැකි. අපි මෙතනින් පටන් ගමු. ප්‍රායෝගික භාවිතය තුළ අපිට 125 සනාථ කරගන්න පුළුවන් කියලා අවංක විශ්වාසයක් මට තිබෙනවා. අපි මුළු රටටම මන්ත්‍රීවරුන් 8200ක් විතර තෝරාපත් කරගන්නකොට එයින් 125ක් 2000කට වැඩි පිරිසක් අනිවාර්යෙන්ම කාන්තාවන් වෙනවා දකින්න අපිට පුළුවන් කියන එක මගේ ප්‍රාර්ථනාවයි. යම් හේකින් මේ සමීකරණ අනුව එසේ නොවුනොත් අපි ඊළඟ මැතිවරණයට ගිහිල්ලා ඒ අඩුපාඩු අපිට හදාගන්න පුළුවන්. මේ කාරණේ මත මේ මැතිවරණේ ප්‍රමාද විය යුතු නැහැ. ඒ වගේම මම මතක් කරන්න කැමති අද මේ මනාප ක්‍රමය අහිමි වීම ගැන. ඒ වගේම ගරු කතානායකතුමනි, අලුත් මැතිවරණ ක්‍රමයක් ඒම ගැන මේ කලින් කල්ලිඳලා දේශපාලනය කරන අපේ මනාප ක්‍රමයට හුරු වෙච්ච හිටපු සභාපතිවරු, හිටපු උපසභාපතිවරු, හිටපු මන්ත්‍රීවරු කැමති නෑ. ඒ අය ලෑස්ති තමන්ගේ ගම අතහැරලා වටේ දුවලා මනාප එකතු කරලා දිනන්. හැබැයි ඒක ප්‍රජාතන්ත්‍රවාද නෙමෙයි. දැන් ඒකාබද්ධ විපක්ෂයට උදව් දෙන අපේ හිටපු සභාපතිවරු කීප දෙනෙක් මට මුණ ගැහුණා. දැනුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔවුන් මට කිව්වා, මොකද්ද මේ ඇමතුමා මේ ක්‍රමය අපිට හරි අමාරුයි කියලා. මං ඒකට මතක් කරනවා, මේ ක්‍රමය හඳුන්වලා දුන්නේ, මේ ක්‍රමය පටන් ගත්තේ ඔබේ වර්තමාන දේශපාලන නායකයා බැසිල් රාජවක්ස මහත්තයා. එනවා මොකක් හරි දුක්ගන වෙල්ලක් තියනවා නම් දැන් අපිට කියලා වැඩක් නැහැ. මේ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී කියලා පිළිගන්නවා. බැසිල් රාජවක්ස මහත්තයා මොකක් හරි හොඳක් කරා නම් ඔන්න කරපු හොඳ වැඩක් ඒ මනාප ක්‍රමය අහෝසි කරලා මේ අලුත් ක්‍රමය හඳුන්වා දී. ඒ නිසා පැමිණිල්ලක් තියෙනවා නම් කියලා කියන්න තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා මිසක් වෙන කාටවත් නෙමෙයි. නමුත් අපි ගරු කතානායකතුමනි, එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපිට විශ්වාසයක් තියෙනවා මේ මැතිවරණ ක්‍රමය සාධාරණයි කියලා. එක්සත් ජාතික පක්ෂ අපිට විශ්වාසයක් තියෙනවා මේ රටේ බලය දරන පක්ෂ ප්‍රධාන පක්ෂයේ හැටියට මේ මැතිවරණ ක්‍රමය තුළ අපිට බිම් මට්ටමේ ජයග්‍රහණයක් ලැබිය හැකියි කියලා. අවසානයේ ජයග්‍රහණ ලැබෙන්නේ මේ රටේ පුරවැසියන්ට ගංගොල නගරේ ඉන්න අපේ අහිංසක ජනතාවට ඉක්මන් මැතිවරණයක් මේ වසර තුලම පවත්වන්න පුළුවන් ආකාරයට මේ පනත අපි ඉක්මනින්ම සම්මත කරගෙන මේ කටයුතු කරමු කියලා කියමින් අතර වෙනවා ස්තුතිය කරු කතා නැතුතුමා
ඔබ ස්තුතිය ගරු දිනේෂ් කුමාරජන මැතිතුමා විනාඩි 10ක් තියෙනවා ඔබතුමාට
විනාඩි 15ක් ගරු කතා නායකතුමනි
කාගෙන්ද ගන්නෙ
අපේ වෙන් කරපු ලයිව් ස්ට්‍රීම් නිවැරදි කරලා තියෙනවා ගරු කතා නායකතුමනි අද දිනේ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත ඉදිරිපත් වීමට ප්‍රධානම කාරණාව බවට පත්ුනේ ඒකාබද්ධ විපක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ සමග කටයුතු කරන ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරු සභාපතිවරු මන්ත්‍රීවරු නොනවත්වාගෙන ගියපු උද්ඝෝෂණය නිසායි ආණ්ඩුවට මේ ඡන්දේ තියන්න ඕන කමක් තිබිලා නැහැ අවුරුදු දෙකහමාරක් වෙලා තියෙනවා ඒ නිසා ආණ්ඩුව අය මොනවා කිව්වත් ආණ්ඩුවට ඡන්දයක් ඕනේ කමක් තිබුණේ නැහැ ඒකට හේතුව අපි දන්නවා ඒකනම් මම දීර්ඝව සාකච්ඡා කරන්න යන්නේ නැහැ ආණ්ඩුවට උදව් වෙන අයටවත් මේ ඡන්දේ ඕන වෙලා තිබුණේ නැහැ එතකොට ආණ්ඩුවට උදව් වෙන අයවත් මේ ඡන්දේ ඉල්ලුවේ නැහැ ඒක නිසා අපි දිගටම බලපෑම කරා පළාත් පාලන ඇමතුමා දන්නවා එතුමා සමග වාද කීයක් මේ පාර්ලිමේන්තුවේ අපි ඇති කරගත්තද එතුමා කී සැරයක් පොරොන්දු වුණාද එන මාසෙ කියලා ඉතින් එතුමා බොහොම දක්ෂ නීතිඥයෙක් නමුත් මාසෙ ගාන ගියා අවුරුදු ගාන ගියා කතා නායකතුමනි ඒ නිසා ඉතා පැහැදිලිව අපි කියනවා මේ ඡන්දය ඉතාම ඉක්මනින් පවත්වන්න මැතිවරණ කොමිෂම කිව්වා අපි ඡන්දේ තියන්න සූදානම් වහාම ඒ ප්‍රකාශය මැතිවරණ කොමිෂම කරා එහෙනම් ඡන්දේ තියන්න ඡන්දේ තියන්න ඕන නිසා තමයි මැතිවරණ කොමිෂම මේ සංශෝධන පනත අත්සන් හදලා ඉදිරිපත් කළේ මේ සංශෝධන පනත වහාම සම්මත කරන්න ඕනේ කියලා මාස දෙකකට ඉස්සෙල්ලා එකපද්ද විපක්ෂ පාර්ලිමේන්තුවේ කිව්වා ආණ්ඩුව මාස දෙකක් තිස්සේ මේ පනත ගෙනාවේ නැහැ අද ගෙනල්ලා කෙකර ගහනවා මේ පනත තරම් හොඳ පනතක් තවත් නැහැ කියලා මැතිවරණ කොමසාරිස්තුමා ගෙනාපු පනත අලුතෙන් වගන්ති 50ක් දැන් උදේ ඉදිරිපත් කරා ෆයිසර් මුස්තාපා ඇමතිතුමා you have moved 50 amendments this is a historic day none in parliament this has never happened this has never happened when you bring amendments it has been given in advance you all refused to give us these amendments yesterday and today you come and say agree to the 50 amendments of course the JVP leader has agreed because they know the amendments ekollam dannawa meka ekollam aandu ek ekathu vela saakatcha kara mama kanagaatuwin kiyannone e nisa thamai podda mata katha karala denna pilithuru denna because I have only 15 minutes you have enough time to reply eka nisa mama janathawin peramune nayaka thumage kathawek ekanga wenne na etuma katha karanawa meka ජනතා විමුක්ති පෙරමුණ දන්නේ නැති දෙයක් නෙමෙයි මේ සංශෝධන 50ම දන්නෝ නමුත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කතා නායකතුමනි අද උදේ තමයි මේක දීලා තියෙන්නේ ඔබතුමා කතා නායකතුමා හැටියට මේ අපි ඔබතුමාව හම්බුණ අපේ නියෝජිත පිරිස අපි ස්ථාවර නියෝගේ පැහැදිලි කරා මේකට මම අහන්න කැමතියි ඇටර්නි ජෙනරල් වරයාගේ සහතිකය ලැබිලා තියෙනවද හැසි given his approval for all the 50 amendments where is it can you table the approval of the attorney general no I'm only asking no
your reply at the end of the session yeah
it's a important question
yeah okay your reply
etakota garu katha nayaka thumani making me chanda kramayata siddha wenna de mokadda kawuda meka pahadili kar di hakke asthavara chanda pratipalayak athi wenna puluwan neda අපි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැටියට අපි ගෙනාවා දිගටම ඡන්ද ක්‍රමයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් කිරීමට ගරු කතානායකතුමනි ඔබතුමයි මමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට 2002 ජූනි මාසේ පුද්ගලික මන්ත්‍රී යෝජනාව ගෙනාවේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඕනේ කියලා තේරින්කාරක සභාවක් පත් කරා ඒ තේරින්කාරක සභාවේ වාර්තාව තිබෙනවා 2003 2004 2006 2007 ඒ වගේම ඒ තේරින්කාරක සභාවෙන් නිර්දේශ කරා මිශ්‍ර ක්‍රමයක් ඕනේ මනාපක්‍රමය අහෝසි විය යුතුයි. මනාපක්‍රමය මහජන නියෝජිතයන්ට ඒ ස්ථානයක් නැති, ඒ සභාව හරියාකාරව හැම ප්‍රදේශයකටම කටයුතු කරන්නේ නැති අඩුපාඩුකන් රාශියක් තිබෙන නිසා කොට්ටාස ක්‍රමයට සහයෝගය දෙන්න කියලා. ඉතින් ඒක අත්සන් තැබුවා. ඔබතුමා දන්නවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා අන්දහාප පක්ෂයේ සන්ධානයේ මන්ත්‍රීවරු අත්සන් තැබුවා. එදා ජනතා විමුක්ති පෙරමුණ අත්සන් කරේ නැහැ. එයා පිළිගත්තේ නැහැ මේක. මම මේ වාර්තාව තියෙනවා. I would like just to give reference. මම ඒක කොටස් කියවන්න උත්සාහ දරන්නේ නැහැ. පාර්ලිමේන්තු ප්‍රකාශන මාලාව අංක 24 හා අංක 8. ඒ නිසා කොට්ටාස ක්‍රමයට ප්‍රධානත්වය දීලා 30% අනුපාතෙන් පැමිණෙන ක්‍රමය හදිසියේ අද දිනේදී මේ 50ක් අතුරු යෝජනාවල් ඉදිරිපත් කරලා වෙනස් කරන්න උත්සාහ දරන උත්සාහයේ අවසන් ප්‍රතිඵලය කුමක් වෙනවද කියලා මැතිවරණ කොමිසමට තාම ප්‍රකාශයට පත් කරගන්න බෑ. ආණ්ඩුවේ ඇමතිතුමාට ප්‍රකාශයට පත් කරගන්න බෑ. නොහෙක් සාකච්ඡා තියෙන්න පුළුවන් අරලියගහ මන්දිරයේ එක එක කාමරවල. මොකද ප්‍රතිඵලය ස්ථාවර බව, there has to be stability in the council. මේක තමයි වැදගත්ම දේ. ස්ථාවර භාවයට මොකද වෙන්නේ කියලා නෙමෙයි, අපි කොහොමද දිනන්නේ. එපමණයි මේක හදන්න පාවිච්චි කරලා තියෙන සංශෝධන 50 හරය. අඩු පරදින ඡන්දවලට තිබුණු නියෝජනය එක්ක සෙල්ලම් කරලා තියෙන අමතිතුමා. ඒ නිසා තමයි අපි සාකච්ඡාවක් ඉල්ලන්නේ. මේ කාරණා 50ම අපි සාකච්ඡා කරන්න කැමැති. අපිට ඡන්දය ඕනේ වහම අපි හෙට නෙමෙයි එන සතිය වුණත් සම්මත කරලා දීමට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. වැරදි වැඩකට හවුල් වෙන්න වුණත් අපි තේරුම් අරගෙන ඒ වැරදි වැඩේට හවුල් වෙන්නම්. ඒකයි අපි කියන්නේ. නමුත් තමුන්නාංශයේ වැදගත් අමාත්‍යවරයෙක් ඇටියට මේ පාර්ලිමේන්තුවට මේ සංශෝධන 50 අද ගෙනල්ලා උදේ හවස අපිට ඡන්දය දෙන්න කියලා කියන එක කිසිම සාධාරණයක් නැහැ. ඒ නිසා කාර්යක සභාව කැඳවලා මේක සාකච්ඡා කරලා මන්ත්‍රීවරුන් එක්ක පැහැදිලි කරලා කාන්තා නියෝජන ඇති කිරීම ගැන අපි ඡන්දය දුන්නා. සංශෝධනය ගේනකොට ගිය අවුරුද්දේ අපි සම්පූර්ණ සහයෝගය දුන්නා 125. දැන් ඒ 125 වෙනස් වෙනවා. 125 දෙකට බෙදලා කමිෂන් එකට දෙනවා අනිවාර්යෙන් කාන්තා මන්ත්‍රීතුමිය පත් කිරීමේ බලය. කොමිසමට දෙන්නේ ඡන්දදායකට නෙමෙයි. මේ වගේ කරුණු රාශියක් මේක ඇතුලේ අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ඒ නිසායි අපි කියන්නේ සාකච්ඡාවක්, සංශෝධන 50 ගැන අපිට සාකච්ඡාවක් දෙන්න. ඒ වගේම දේශපාලන පක්ෂවල නියෝජනය ඇති කර ගැනීම සඳහා අලුත් යෝජනා ගණනාවක් ගෙනවා. ගරු කථානායකතුමනි, මේ හැම පනතකම පළවෙනි පිටුව හැරෙව්වාම පනතේ ඉන්ටෙන්ෂන් ඔෆ් ද බිල් කියලා දිනනවා. You can't violate the intention of a bill. The honorable minister is a lawyer, very senior eminent lawyer. You would agree with me. Now out of the 50 amendments you all have brought, you all are going totally outside the intention of the bill. So you must explain. You must explain to the house. ගරු කථානායකතුමාට එවැනි දෙයකට අවසර දීමට පුළුවන් ස්ටෑන්ඩින් ඕඩර් සැටටිව්. මේක තමයි පක්ෂනායක රැස්වීමේදී අපි සාධාරණව කතා කරලා.
Honorable Minister, can you why not reply at the end of this one? And Honorable Leader of the House also will reply.
ඒක නිසා මේ මම ඡන්දය දායකයාට තමන්ගේ නියෝජිතයට ඡන්දය දීලා කොට්ටාසකින් පත් වෙලා ඒ පක්ෂයේ නියෝජිත හැටියට ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව අපි පාර්ලිමේන්තුවට පනත ගෙනාවා මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ. ඒක ඔබතුමා දවස් 100 පළාත් පාලන ඇමතිතුමා හැටියට යලි හොයා බැලුවා. ඊට පස්සේ පත්වෙච්ච පළාත් පාලන ඇමතිවරු අවුරුදු දෙකක්ම මේක හොයා බලා වෙනස් කරමින් කියලා කතාව කියලා අද අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා දැන් කියන්න ඡන්දේ තියන්නේ කවදද කියලා අන්න ඒක තමයි අපිට දැනගන්න ඕනේ. නෑ, හරි සම්මත කරලා දෙන්නම්. සම්මත කරලා නාඩගමක් හරි සම්මත කරලා දෙනවා. නාඩගමක් වෙන දෙයකට හරි ඡන්දය දෙනවා. නමුත් කවදද ඡන්දය තියනයි කියන එක ප්‍රකාශයක් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. කවදද ඡන්දය තියන්නේ?
නෑ ඔබතුමා කතා
කරන්නේ. නෑ මම
let him reply after you. ඔබතුමා කතා කරන්නේ.
මම ස්තුතිවන්ත වෙනවා. අපිට ඕනකම තියෙන්නේ.
තියෙනවා ගරුව.
ඔව් ගරු කතානායකතුමනි අපිට ඕනකම තියෙන්නේ ඡන්දය තියාගන්න. දැන් පළාත් සභා පනත සංශෝධනය කරන්න කියනවා ඡන්දය තියන්න තියෙන්නේ. මේ පළාත් පාලන ඡන්දය උත්සාහ දරලා අවුරුදු දෙකක් ගිහිල්ලා දැන් අවසානයට ඇවිල්ලා කොමිස ඡන්ද කොමිසම කිව්වට පස්සේ ඡන්දය තියන්න පුළුවන් පොඩි සංශෝධනය මේක සම්මත කරලා දෙන්න කියලා ඒක ඇතුළට 40ක් 50ක් සංශෝධන දාලා කොමිසමට පටවනවා මේ ඡන්දේ පුළුවන් නම් අවුල් ජාලාවකට පත් කරන්න කියලා. ඒ නිසායි මම වගකීමෙන් ඒකාපද විපක්ෂේ අපි ඡන්දයක් තියන්න කියලා ඉල්ලන්නේ අපි සඳහා විතරක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට තරඟ කරලා මේ පළාත් පාලන ආයතනයක සේවය කරලා තමන්ගේ ජනතාවට මුහුණ දුන්න ප්‍රශ්නට විසඳුමක් ඇති කරන ආයතන බවට පත් කරන්න. දැන් බලන්න ඩෙංගු ආවා. ඇමතිතුමා නම් ඩෙංගු ගැන හුඟක් කතා කරා. පළාත් පාලන ආයතන තිබුණා නම් මේ ඩෙංගු ප්‍රශ්න පාලනය වෙනවා. වෙන කුණු ප්‍රශ්න ආවා. විවිධ ප්‍රශ්න ආවා ගම් වතුර. මේ පළාත් පාලන සභිකයෝ හිටියේ නැහැ. උදව් වෙන්න. මේ වගේ ප්‍රශ්න නිසායි අපි අද කතා කරන්නේ. ඉක්මනින් වහාම ඡන්දය පවත්වන්න. අපිට පරාජය වෙන්නත් පුළුවන්. අපිට ජයග්‍රහණය වෙන්නත් පුළුවන්. පරදින නිසා නීතිය වෙනස් කරන්න ඕනේ කියන මතය කවදාවත් ඒකාබද්ධ විපක්ෂ දරුවේ නැහැ. අපි උත්තරීතර ඡන්දයට ගරු කරනවා. අපි ඡන්දය තියන්න හැමදාම උද්ඝෝෂණය කරා. ඡන්දය මහජනයාගේ ප්‍රධාන අයිතියක්. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම ඡන්දයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම ඡන්ද නම් ඒකාධිපති වාදය බිහි වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මැරුවම. ඒක තමයි
පළාත් විනාඩි තව තුනක් තියෙනවා. කරු සභානායකතුමා
ඒක තමයි පළාත් පාලන ආයතනවල ඒක තමයි පළාත් පාලන ආයතනවල let them reply sir I have only 15 minutes
if you don't mind why don't you reply once you finish another 3 minutes more yeah
we have 53 members
yeah
in the opposition and we are getting only a few minutes these are reasonable democracy that people are talking of the yahapalana fraud they are not democracy these are yahapalana fraud and that is what you are trying to do even today and try to put the blame on the JO JO is not going to get caught to your blame we will support any nonsense but explain what the nonsense is that is the duty of the minister explain the 50 amendments one by one and tell us what the result is going to be because the commission is unable to explain the result our members went yesterday to the commission commerce commission mahamuna commission danne ne meka monawa ena mona pratibalayak idi kala commission danne ne කාන්තාව පත් තුන්න නැත්නම් කාන්තාවන් පත් කරන්න කොමිසමේ සභාපතිතුමා ඉඳ ගන්න වෙනවා ඒ නියමයක් කරන්න මන්නේ you have to give a mandatory order to a party honorable minister it has to be a mandatory order yeah, okay wait I am telling you you all are going to create a result which is going to be worse than when people came through the back door after the last August parliamentary election we knew how people came through the back door the whole country knows that is the same section under which you are trying to act now I don't want to go delve into that matter any further mainly sai api kiyanne eka vidarad mama avasana wasin mage kathawa avasan karana me rate janathawa palat palana ayandana 330 me rate ඡන්දදායකයෝ බලන් ඉන්නවා ඉල්ලනවා ඡන්දේ මේ ඡන්දේ තියන්න පුළුවන් කොමිසමට කරදර නොකර අවුලක් නොකරන නීතියක් හැදුවේ නැත්තම් අවුලක් වෙන නීතියක් හැදුවොත් මේ කොමිසමට ආපහු කියයි මොනවා කරන්නද අපි ඡන්දේ තියාගන්න බෑ කියලා මහා දෙසැම්බර් විභාගයට පෙර ඡන්දේ පවත්වන්න අපි ඒකාබද්ධ විපක්ෂේ සූදානම් බව අපි නිතරම ප්‍රකාශ කරලා
තියෙනවා.
ඒ කියමේ මගේ කතාව අවසන්
කරනවා.
අවසාන එක විනාඩියක්. 1 මිනිත්.
බා.
1 මිනිත් ගරු කතානායකතුමනි. ලක්ෂ ගණන් ඡන්දදායකයන්ගේ ඡන්ද අහිමි කරලා තියෙනවා කොමිසම. මම ඉල්ලා සිටිනවා දැන් හැම ආසනයකම ලක්ෂ ගණන් ඡන්ද ලියාපදිංචි අහෝසි කරලා තියෙනවා. මේක හරි භයානක තත්වයක්. ඒ නිසා මේකට කල් දීලා ඒ ලක්ෂ ගණන් ඡන්දදායකයන්ට ලියාපදිංචි වෙන්න අවස්ථාව දෙන්න කියන එක
තමයි. බොහොම ස්තුතියි. බොහොම ගරු සභානායකතුමා. දැන් you can අපගේ මනබලිරු දහවස්.
ගරු කතානායකතුමනි, එතුමා ගරු කතානායකතුමනි, එතුමා එක සංශෝධනයක්වත් ඉදිරිපත් කරුවේ නැහැ. දැන් අනුකුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා සංශෝධන හතරක්. ඒ හතර අපි පිළිගන්න සූදානම්. එතුමාගේ කතාවේ කිව්වා නම් අවශ්‍ය සංශෝධන මේක දේශපාලන කතාවක් කෙරුවේ. එකම සංශෝධනයක්වත් ඉදිරිපත් කරුවේ නැහැ. මේ එකම සංශෝධනයක්වත් ඉදිරිපත් නොකර දේශපාලන කතා කරලා මෙතන හරියනවද? අපි සූදානම් අද ඡන්දෙ ගන්න. We are ready. We are ready for a vote today. අපි සූදානම්. මෙතුමා එක මෙතුමා අවංකනම් මෙතුමා අවංකනම් දැන් අනුර කුමාර මැතිතුමා සංශෝධන ඉදිරිපත් කරුවා හතරක් ගැට අපි එකගයි එකට අපි එකගයි මෙතුමා එක සංශෝධනයක මේක කල් දාන්න බයි හදන්නේ ඒක කල් දාන්න බයි හදන්නේ කල් දාන්න බයි හදන්නේ මෙතුමා සංශෝධන ඉදිරිපත් කරුවට දැන් අපිට ඒක සාකච්ඡා කරන්න තිබ්බා
අපි මන් දැන් ඉස්සර ඔනබල් මිනිස්ටර් Floyd, you have to explain
Honorable
the various allegations have been made to
right. Honorable Speaker, there is no intention in these proposed amendments to bring any member through the back door. Garu Kathanayakathumani, me aanduwata mema chande kaldaame avashyathawayak thibena. Metuma prakashayak kara kawadada chande pawathwanni kiyala. Metuma neethi raamuwa dannawa na මැතිවරණ දිනය තීන්දුව කරන්න මැතිවරණ කොමිසම මගේ කාර්යය වන්නේ මේම සංශෝධන සම්මත වූයෙන් පස්සේ මැතිවරණ කොමිසාරිස්තුමා කිව්වා එතුමාට ඡන්ද දින 55කින් ඡන්ද පවත්වන්න පුළුවන් කියලා. ඒ නිසා අද මේ සභාවට නිශ්චිත වගකීම තියෙනවා මෙම කෙටුම්පත සහ ඊට අමතරව ගරු කථානායකතුමනි මෙතුමත් සහභාගී වුණා රැස්වීම වලට ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා දන්නවා සියලුම දේශපාලන පක්ෂ ආරාධනා කරා මෙම පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ගැන දේශපාලන පක්ෂයට සාධාරණීෂ්ඨ කිරීම ඒ වගේම කාන්තා නියෝජනය 60යි 40ට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂවල එකගතාවයක් තිබ්බා. මම අද ඉදිරිපත් කළා තියෙන සංශෝධන සියලුම දේශපාලන පක්ෂවල අදහස් විමසලා පස්සේ තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා එතුමා අද මේ සම්බන්ධයෙන් චෝදනා කරනවා සමහර මන්ත්‍රීවරු දන්නේ නැහැ කියලා. හැබැයි ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා සහභාගී වුණා මේ සාකච්ඡාවලදී. එතුමාට පැහැදිලි කිරීම කරා. ඒ නිසාම අද මෙතුමා මට ඇඟිල්ල දික් මේ සභාවේ මට ඇඟිල්ල දික් කිරීම වැරද්දක් හැටියට මම දකිනවා. හේතුව මෙතුමාටත් අවශ්‍යතාව අවස්ථාවක් තිබ්බා. සියලුම දේශපාලන පක්ෂවල මන්ත්‍රීවල අවස්ථාවක් තිබ්බා ඒ සාකච්ඡාවලට සහභාගී වෙලා අදහස් ඉදිරිපත් කරන්න. මම අද ඉදිරිපත් කළා තියෙන සංශෝධන සියල්ලක්ම දේශපාලන පක්ෂවල එකගතාව මත තමයි ඉදිරිපත් කළා තියෙන කියන එක මම මේ සභාවට වගකීමෙන් ඉදිරිපත් කරනවා.
ඉතුතී ඊළඟට ගරු ඩලස් සාලාපෙන් මගේ විවාදයක් බෑ පැහැදිලි කිරීමක්.
පැහැදිලි කර ගැනීමක්. දැන් ඔබතුමා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ගරු ඇමතුමා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික මන්ත්‍රීවරු. ඔබතුමා පිළිගන්නවද කිසිම දැනුවත්කමක් මේ සංශෝධන සම්බන්ධයෙන් මේ ඉන්න ඔබේ පක්ෂයේ විපක්ෂ අසුන්ගෙන ඉන්න කිසිම මන්ත්‍රීවරයෙක්ව දැනුවත් කළා නැහැ කියලා පිළිගන්නවද ඔබතුමා? නෑ 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 නෑ.
ගරු
නෑ නෑ මගේ ප්‍රශ්න උත්තර දෙන්න.
ගරු ඩලස් අලාප
මම ඔබතුමාට පෞද්ගලිකව චෝදනා කරනව නෙමෙයි.
ඩලස්
එතම පැහැදිලි කරන්න.
මම උත්තර දෙන්න නෑ ඔබතුමාගේ ප්‍රශ්නෙට. මම ඔබතුමා දැන් මට චෝදනාවක් නැගුවනේ ඩලස්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. කිසිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මගෙන් අද වෙනකම් පැහැදිලි කිරීමක් ඉල්ලලා නැහැ. මගේ නෑ ඉන්න මගෙන් ඕනෑම අවස්ථාව අද වුණත් මේ සභාවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට අවස්ථාවක් තියෙනවා. අද මගේ නිලධාරීන්ගුත් පැමිණලා සිටිනවා. අද දැම්මුණත් ඩලස් මන්ත්‍රීතුමා අපට ඇඟිල්ල දික් කරන එක ලේසි, චෝදනා නගන එක ලේසි. හැබැයි අපි සත්භාවයෙන් වැඩ කරනවා නම්
තමුන්නාසලට පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මම අද පැහැදිලි කිරීමක් කරන්න ලෑස්ති ඕනම මන්ත්‍රීවරයෙකුට. ඒ නිසා මං හිතන්නේ ඒ තුලින් කිසිම මන්ත්‍රීවරයෙකුට මෙම කෙටුම් පත්‍ර ඉදිරිපත් කිරීමෙන් අගතියක් නොවන බව මම වගකීමකින් ප්‍රකාශ
කරනවා. අපි ඔක්කොම ඡන්දය අවශ්‍යයි කියලා අපි හේර කරමු. ඊළඟට ගරු මුජිබු රහමාන් මන්ත්‍රීතුමා මුජිබු රහමාන් මන්ත්‍රීතුමා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමා මුලියාලසෙන් පැමිණුණේ නැත.
தலைவர் அவர்கள் எத்தனை நேரம் பத்து நிமிஷம் ஆறு கரு சபாபத்துமணி விசேஷேன்மா அது பலாத்பாலன மெத்திவரன சன்சோதன இதிரிபாத்கர்ல தியனோ மங்கிதானே அப்படி சீருதினாம காலையாக்திசே பலாபுரத்துனா மே பலாத்பாலன சந்தைய இக்மண்ட தியானோனே கேனேக අපිට එදා 2015 අපේ ජයග්‍රහණයත් එක්ක එදා ඒ ජයග්‍රහණයයි පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණයයි අපි එදා මේ පළාත් පාලන ආයතන ටික විසුවරලා ඡන්දෙට ගිහිලා තිබුණා නම් අද මීට වඩා වෙනස් තත්ත්වයක් තියෙන තිබුණා. නමුත් එදා අපි ඒක විසුරුවත් ගියේ නැහැ. අපිට ආණ්ඩු බලයක් තිබලත් අපි ඒක විසුරුවන්න ගියේ නැත්තේ මොකද මේ රටේ ජනතාවගේ සමාජය තුළ විශාල ඕමනාවක් තිබුණා මේ මනාප ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. මේ වෙනස් ක්‍රමය වෙනුවට ජනතාවට හිත ඇති කොට්ටාෂ මට්ටමේ නියෝජිතවරයෙක් පත් කරන්න පුළුවන් අලුත් ඡන්ද ක්‍රමයක අවශ්‍යතාවය මේ රටේ ඉන්න සියලු දෙනාම මතු කළා. ඒක හැම මැතිවරණ වේදිකාවක්ම දේශපාලන පොරොන්දු හැටියටත් තම තමන්ගේ තියෙන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් ඉදිරිපත් වෙලා තිබුණා. එතකොට අද අපි ඒ කාලේ පවුණා අලුත් මැතිවරණ ක්‍රමයකට යා යුතුයි කියන අදහස උඩ තමයි අපිත් එදා මේ 2015 අපි ජයග්‍රහණය ලබා ගත්තම පළාත්පාලන ආයතන ටික විසුවා හරින්නේ නැතුව ඒවා කාලය ඉවර වෙනකන් යන්න දුන්නේ මේ අලුත් මැතිවරණ ක්‍රමයකට අපි යන්න ඕනේ හින්දා. ඒක මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශය තුලත් ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශය තුලත් අපි පිළි අරගෙන තිබුණා අලුත් මැතිවරණ ක්‍රමයක් මේ රටට අවශ්‍යයි කියන එක. නමුත් අපි දැක්කා මේක හඳුන්ලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ තමයි මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා මූලික පනත ගෙනල්ලා ඒක සම්මත කරා. සම්මත කරලා අපි ඡන්දයකට යන්න ඕනේ කියන හිතනකොට අපි දැක්කා මේකේ ලොකු අවුල් ජාලයක් තිබුණා. ඒ අවුල් ජාලය තිබුණේ කොහොමද? ඒ හදපු මැතිවරණ කොට්ටාෂ බෙදනකොට ඒ කොට්ටාෂ වල බෙදීම තුලම ලොකු අවුලක් බවට මේක පත් වුණා. මොකද එදා ඒක සියලු දේශපාලන පක්ෂවල අදහස් අරගෙන සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා සිවිල් සංවිධාන එකතු වෙලා මැතිවරණ කාර්යාලය සම්බන්ධ කරගෙන එහෙම හදපු ලියවිල්ලක් හැටියට නෙමෙයි එදා තිබුණේ. එදා එහෙම කොට්ටාෂ බෙදුවේ නැහැ. එදා අපිට මතකයි අපි එදා ආසන සංවිධායකවරු හැටියට ඉන්නකොට කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම තියෙනවා. ඊළඟට ආර්ථික අමාත්‍යාංශයේ රැස්වීම තියෙනවා. මේ ඡන්ද ක්‍රමය ගැන එක රැස්වීමකටවත් අපිට ආරාධනා ලැබුණේ නැහැ. මේවට ඇවිල්ලා අදහස් දීලා මේවට තමුන්නාංශලාගේ පක්ෂ අදහස් ඉදිරිපත් කරන්න කියලා එකම රැස්වීමකටවත් අපිට ආරාධනා කරේ නැහැ. එහෙම කරන්නේ නැතුව තමන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ තමන්ට ඕන විදිහට කොට්ටාෂ බෙදුවා. ඒ කොට්ටාෂ බෙදලා ඒක තුලින් බලාපොරොත්තු වුණේ තමන්ගේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කොහොමද කොට්ටාෂ බෙදන්න පුළුවන්. ඒ උපරිම මට්ටමට එදා ආර්ථික අමාත්‍යාංශයේ බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි මූලික වෙලා එදා කොට්ටාෂ බෙදුවේ කියන එක අද මෙතුමන්ලට අමතක වෙලා තියෙනවා. එහෙම කරේ නැහැ. අපෙන් යෝජනා ඇහුවෙත් නැහැ. අපේ අදහස් ඇහුවෙත් නැහැ. අපිව සාකච්ඡාවලට කැඳෙව්වෙත් නැහැ. මගේ මැදකොළඹ ආසනය තුල ඒගොල්ලන්ට ඕන විදියට කොට්ටාෂ කඩලා බැසිල් රාජපක්ෂලගේ ඒකාබද්ධ උදවියට දිනන්න පුළුවන් විදියට බහු ආසන ඇති කළා. මොකද අපි දන්නවා මදකොළඹ ආසනය කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ 90%ක් ඡන්ද තියෙන ආසනයක්. ඒ ආසනයේ කොට්ටාෂ බෙදනකොට කරු සභාපතිතුමනි වැඩි කොට්ටාෂ ටිකක් ගෙනාව බහු ආසන. මොකටද බහු ආසන ගෙනාවේ? එක්සත් ජාතික පක්ෂයේ දිනනකොට ඊළඟට ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාර්ශවයේ ඉන්න කට්ටියට දිනන්න පුළුවන් විදියට බහු ආසනයක් වැඩි කරා. නමුත් ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බහුතරයක් තියෙන
අත්තනගල්ල දොම්පේ වගේ කොට්ටාෂ වල ඒ බව ආසන නැහැ. නමුත් කොළඹ නගරය තුල ඒ දා හිටපු ඒ නිදහස් සන්ධානයේට අවාසි වල තියෙන තැන් ඔක්කොම බව ආසන කරා. එහෙම තමයි කොට්ටාෂ බෙදුවේ. කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. කිසිම ඒක ගැන අදහසක් නැහැ. එහෙම නැතුව විරුද්ධ පක්ෂයේ අදහසක් ගත්තේ නැහැ. කිසිදු සාකච්ඡාවකට අපිව කැඳෙව්වේ නැහැ. අපේ අදහස් විමසුවේ නැහැ. කෙලින්ම ආර්ථික අමාත්‍යාංශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකරු ටික ගෙනල්ලා අර සුද්ධ අප්‍රිකාවේ අර මැප් එක අප්‍රිකාවේ සිටියම තියලා අර දකුණු අප්‍රිකාව අප්‍රිකානු මහද්වීපයේ රටවල් කැඩුවා වගේ සිටියම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ අමාත්‍යාංශයේ මේසෙ උඩ තියලා තමයි කොට්ටාෂ වෙන් කරේ. එහෙමයි කළේ. එහෙම කරපු උදවියර දැන් ඒක අමතක වෙලා ඇවිල්ලා මෙතන වෙන වෙන දේවල් කියවනවා. අපි අදහස් ඉදිරිපත් කරන්න අපිව කැඳවුවේ. අපි ඉල්ලුවා. අපිව කැඳවන්න. එතකොට අපි පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට මම හිටියේ. අපි පළාත් සභාවේදී මේක මතු කළා. එදා අපේ ප්‍රසන්න ධනතුංග මහැමතුමා ඒ කාලේ මහැමතුමාලා හිටියා. අපි කිව්වා අපිව කැඳවන්න. අපේ අදහස් සාහන්න. ඒ කිසිම සාකච්ඡාවකට අපිව කැඳවුවේ නැහැ. අපිව සම්පූර්ණයෙන්ම අයින් කළා තමයි මේ මැතිවරණ ක්‍රමය හැදුවේ. ඒ ක්‍රමය හදපු එකේ පළ විපාකයේ තමයි මේ ඡන්දේ කල් ගියේ. මොකද ඒක තුල ඡන්දයක් තියන්න බෑ. ඒක අවුල් ජාලයක්. ඒකේ කිසිදු ආකාරයේ විද්‍යාත්මක පදනමක් නැතුව ඒ කොට්ටාෂ වෙන් කරලා තියෙන. ජන අනුපාතය අනුව සුළු ජාතීන්ගේ නියෝජන තියවල් නැහැ. සුළු ජාතිකයන්ට තිබුණ නියෝජිත ඒ ප්‍රමාණය ඔක්කොම අයින් කරලා තිබුණේ. සුළු ජන කොටස් වලට Tamange නියෝජනය ගන්න බැරි විදිහේ සැලැස්මක් ඒක උඩ තිබුණේ. අපිට එමනම් ඒක නැවත රිවර්ස් කරන්න සිද්ධ වුණා. ඒ ගෙන ආපු යෝජනාව නැවත සුළු ජාතික පක්ෂ සියලු ජන කොටස් එක්ක සාකච්ඡා කරලා විරුද්ධ පක්ෂයේ අදහස් අරගෙන සියලු දෙනාටම පළාත් පාලන ආයතනය තුල ඒ නියෝජනය ගන්න පුළුවන් ක්‍රමයක් අපිට හදන්න සිද්ධ වුණා. ඒ ක්‍රමය හදන්න තමයි මේක මෙච්චර පරක්කුනේ. නැත්තම් අපිට තියන්න තිබුණා අර මනාප ක්‍රමයේ උඩ 2015 ජයග්‍රහණයත් එක්ක අපිට ඡන්දෙට යන්න තිබුණා. අපිට ගියා නම් ඔක්කොම හොදගෙන යන්න තිබුණා අපිට. එහෙම ගියේ නැහැ. එහෙම දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි අපි කටයුතු කළේ. අගමැතිතුමා ජනාධිපතිතුමා මේ රටට ජනතාවට අවශ්‍ය ඡන්ද ක්‍රමයක උවමනා උඩ ඡන්දේ කල් ගියත් මේක හොඳ ඡන්ද ක්‍රමයක් ගේන්න ඕනේ. සියලු ජන කොටස් ඒක තුල නියෝජනය වෙන්න ඕනේ. සුළු පක්ෂවලට නියෝජනයක් ලැබෙන්න ඕනේ. සුළු අදහස් තියන අය සභාව තුලට එන්න ඕනේ කියන ඒ මූලික අදහස උඩ අලුත් ක්‍රමයක් අපිට හඳුන්වන්න සිද්ධ වුණා. ඒ ක්‍රමයේ හින්දා තමයි මේක පරක්කුනේ. ඒ හින්දා මේ ඡන්දය කල් ලැබීමේ මේ ඡන්ද පරක්කු වෙන්න පළවෙනි විත්තිකාරව හැටියට තමුන්නාන්සලා විත්තු කුඩු උඩ නගින්න ඕනේ. තමුන්නාන්සලා හරි ක්‍රමයක් හඳුන්වලා දීලා තිබුණා නම් සියලු දෙනාටම පිළිගන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දීලා තිබුණා නම් සියලු ජන කොටස් වලට නියෝජනය කරන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දීලා තිබුණා නම් අපිට එදා මේ ක්‍රමය මේ පළාත් පාලන ආයතන ටික ඒ දිනේ අවසාන වෙනකොට අපිට ඡන්දේ තියන්න තිබුණා. නමුත් අපිට එහෙම කරන්න බැරි වුණා. අපි දැක්ක අපේ පළාත් පාලන ඇමතිතුමා සෑහෙන වේසක් දරුවා පෞගිය කාලෙම මේක කරවන්න. මේතුමා එහෙ දුවනවා මෙහෙ දුවනවා හැම එක්කෙනාටම උත්තරම දෙන්න ඕනේ. අපි දැක්ක ඒක ගැන විශාල වැඩ කොටසක් එතුමා කළා මේක නැවත හරිගස්සන්න. තේරෙනවා මම හිතන්නේ එතුමාට තියෙනවා ඔබතුමාලාගේ එදා හිටපු ඒ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයේ මේ ගෙනාපු පනතේ තියෙන වැරදි ඔක්කොම අද ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ කතාවේදී කියන්න. එතකොට තමයි මෙතුමන්ලා තේරුම් ගන්නෙ කොතන කොතනද වැරදි වෙලා තියෙන්නේ කියලා. සුළු ජාතීන් නියෝජනය කරන කොට්ටාෂ කීයක් අහිම වෙලා තිබුණාද? කොච්චර මන්ත්‍රීවරු ටික නැති වුණාද? සුළු පක්ෂවලට එන්න පුළුවන් තියෙන අවස්ථාව කොච්චර අහිම වුණාද? ඒ ඔක්කොම ඔබතුමාට අද පුළුවන් පිළිතුරු කතාවේ කියන්න. මේවා කියන්න. මේවා හංගගෙන ඉන්න එපා. මේවා එතුමන්ලාට පැහැදිලි කරලා කියන්න ඔබතුමාගේ කතාවේදී. මොකද්ද මේ කතා කරන්නේ? එදා ඒ පනත උඩ මේ ඡන්දෙට ගියා නම් රට ලොකු අවුල් ජාලයකට තල්ලු වෙනවා. මොකද අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තුල ඒ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තියෙන ඒ සියලු දෙනාටම ඒ සභාව තුල නියෝජිතය ලැබිය යුතුයි. අපි මේ නියෝජනය අහිමි කරනවා නම් තමයි කැරලිකාරත්වයකට රට තල්ලු වෙන්නේ. වෙන වෙන ප්‍රචණ්ඩයත්වයකට රට තල්ලු වෙන්නේ. ඒ හින්දා අපි විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදී අගේන පිරිස හැටියට ගරු සභාපතිතුමනි සභාව තුල ඕනෑම සභාවක් තුල ඒ සභාව තුල නියෝජනය සියලු දෙනාටම හිමි වේ යුතුයි. Tamange අදහස් ඇවිල්ලා ප්‍රකාශ කරන්න. අපි ඒක අලුත් නීති ගෙනල්ලා වළක්වනවා නම් අපි නව නව රෙගුලාසි ගෙනල්ලා ඒවා නවත්තනවා නම් ඒ තුල එන්නේ රට තුල නැවත ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචණ්ඩත්වය කැරලි ගහන ස්වරූපයක් මේ රට තුල මතුවෙන්න පුළුවන් කියලා අවධානම තියෙනවා. ඒ තමුන්නාසල හදපු ක්‍රමයට අපි ඡන්දෙට ගියා නම් අනිවාර්යෙන්ම රට තුල ඒක නිර්මාණය වෙන එක අපිට වළක්වන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා. නමුත් අපිට අද පුළුවන්කම ලැබුණා ඒක නැවත රිවර්ස් කරලා නැවත හදලා අලුත් සංශෝධන ගෙනල්ලා ඉතා ඉක්මනින් ඡන්දයකට යන්න. ඒ වගේම සභාපතිතුමනි අපි කියනවා පළාත් පාලන ඇමතිවරයාතුමාගේ මම ඉල්ලනවා එක දෙයක්. පෞගිය කාලේ පෞගිය අවුරුදු 10 තුල මේ පළාත් පාලන බහුතරයක වංචා සිද්ධ වෙලා තියෙනවා. ඉඩම් වෙන්දේසි කරලා තියෙනවා. ගොඩනැගිලි හා ඉඩකරීම් කට්ටි කිරීම් බලපත්‍ර අක්‍රමණිතාව ලෙස නිකුත් කරලා තියෙනවා. සියලුම සභාපතිවරුන් පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ වත්කම් ප්‍රකාශන නොදීම සම්බන්ධව ඔබතුමා හොයලා බැලිය යුතුයි. ඊළඟට ප්‍රාදේශීය සභාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් අවසානයි කියන්නේ කරුණ ලබන අවධිමත් පරිපාලනයේ කටයුතු. ඊළඟට පළාත් පාලන දේපළ සතු වත්කම් බාහිර පාර්ශ්ව වලට බදු දීමේදී ඇති වෙලා තියෙන අක්‍රමිකතාවයන්, ඊළඟට රජයේ පළාත් පාලන ආයතන මුදල් යොදවා සිදු වූ සංවර්ධන ව්‍යාපෘති වල සිදු වූ වංචාවන්, ඊළඟට කසල කළමනාකාරීත්වයේදී සිදු වූ වංචාවන්, ඊළඟට විවිධ යන්ත්‍ර සූත්‍ර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී බරපතල වංචාවන් සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා පෞගිය අවුරුදු 10 තුළ මේ පළාත් පාලන ආයතනවල සමහර සභාපතිවරු මේවා වලට ඍජු ලෙස සම්බන්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳ හොයා බලන්න වහාම කොමිසමක් පත් කරන්න ඕනේ කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you very much. ගෞරව සාල්ස් නිර්මලනාත්.
நன்றி குழுக்களின் தவிசாளர் அவர்களே. இன்று உள்ளூராட்சி சபைகளுக்கான தேர்தல் திருத்த சட்டத்தை சட்டத்தின் விவாதத்தின் போது என்னை பேச அனுமதித்தமைக்காக இன்று இந்த நாட்டில் பல பிரதேச சபைகளில் பல நகர சபைகளில் அந்த ஆயுட்காலம் முடிந்து தற்பொழுது தேர்தலை எதிர்நோக்கி இருக்கின்ற வேளையில் இன்று இந்த விவாதம் திருத்தத்தின் மூலம் விவாதம் நிறைவேற்றப்பட வேண்டுமென்று நான் கௌரவ அமைச்சர் அவர்களையும் சபை முதல்வர் அவரையும் கேட்டுக்கொள்கின்றேன். ஏனென்று சொன்னால் தேர்தல்கள் பிற்போடுவது ஜனநாயக விரோதம். அந்த வகையில் இந்த தேர்தல் திருத்த சட்டம் பல உறுப்பினர்கள் எதிர்க்கட்சி உறுப்பினர்கள் கூறுவது போல காலதாமதம் செய்ய வேண்டாம் என்று நான் கேட்டுக்கொள்கிறேன். இன்றைய அந்த வாக்கெடுப்பு நடத்துவதாக இருந்தால் இன்றைய அந்த வாக்கெடுப்பை நடத்த வேண்டும். ஏனென்று சொன்னால் இதில் உள்வாங்கப்பட்ட விடயங்கள் சகல கட்சிகளுக்கு கால எல்லைகள் வழங்கப்பட்டிருந்தது ஆலோசனைகளை முன்வைக்கும்படி. அந்த வகையில் இன்று இந்த வாக்கெடுப்பை நடத்தினால் நல்லம் என்பதை என்னுடைய கருத்தாக தெரிவித்துக் கொள்கிறேன். ஏனென்று சொன்னால் நாங்கள் இதை பிற்போடப்படுகின்ற போது தேர்தல்கள் பின் செல்வதற்கு காரணங்கள் அமையும். அந்த வகையில் நாங்கள் எவ்வளவு விரைவாக இந்த தேர்தல்களை நடத்த முடியுமோ அவ்வளவு விரைவாக தேர்தல்களை நடத்த வேண்டும். அதே நேரத்தில் தேர்தல் நடைபெறுகின்ற காலம் கிட்டத்தட்ட காபோதர சாதாரண பரீட்சை நடைபெறுகின்ற காலத்துக்கு அண்மித்த காலங்களாக அமைகின்றபடியால் காபோதர சாதாரண பரீட்சையில் தோற்றுவிக்கின்ற மாணவர்களுக்கு எந்தவித பாதிப்பும் ஏற்படாத வகையில் அந்த தேர்தல் திகதியை கௌரவ அமைச்சர் அவர்கள் தேர்தல் திணைக்களத்துக்கு சிபார்சு செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். ஏனென்று சொன்னால் தேர்தல்கள் நடைபெறுகின்ற போது தேர்தல் பிரச்சாரங்கள் நடைபெறுகின்ற போது பலவிதமான அசம்பாவிதங்கள் கிராமங்களில் நடைபெறுவது வழமை. அந்த வகையில் அந்த அசம்பாவிதங்கள் நடைபெறுகின்ற கிராமங்களில் இருக்கின்ற மாணவர்கள் தங்களுடைய பரீட்சை சிந்தனையை பாதிக்கின்ற வகையில் அந்த தேர்தல் பிரச்சாரம் தேர்தலில் நடைபெறுகின்ற அந்த அசம்பாவிதங்கள் மாணவர்களை பாதித்து விடக்கூடாது என்பதற்காக மாணவர்களுடைய பரீட்சைக்கு முன்பு 15 நாட்களுக்கு முன்பா அல்லது பரீட்சை முடிந்த பின்பு 15 நாட்களுக்கு பின்பா என்பதை கௌரவ அமைச்சரும் இந்த அரசாங்கமும் தீர்மானித்துக் கொள்ள வேண்டும். அந்த வகையில் அந்த திகதியை தங்களிடம் நான் யோசனையாக வைக்கின்றேன். அதே நேரத்தில் மாநகர சபைகள், நகர சபைகள், பிரதேச சபைகள் இந்த சபைகளினுடைய உறுப்பினர்களின் எண்ணிக்கையில் 25 வீதத்துக்கு மேற்பட்ட பெண் பிரதிநிதித்துவம் நிச்சயமாக இருக்க வேண்டும். அந்த தேர்தலில் போட்டியிடுகின்றவர்களில் 25 வீதம் இல்லாமல் அந்த பிரதேசத்தில் உறுப்பினர்களுடைய பிரதேச சபையினுடைய அல்லது நகர சபையினுடைய உறுப்பினர்களுடைய எண்ணிக்கை 25 பெண்களினுடைய எண்ணிக்கை 25 வீதத்திற்கு குறைவாக இருக்கக்கூடாது என்பதையும் நான் கேட்டுக்கொள்கின்றேன். ஏனென்று சொன்னால் இந்த நாட்டில் அரசியல் ரீதியாக பெண்களுடைய பிரதிநிதித்துவம் மிகவும் குறைவாக இருக்கிறது. சகல துறைகளிலும் இன்றைக்கு வைத்தியத்துறையை எடுத்துக்கொண்டால் என்ன, அல்லது சட்டத்தரணிகள் எடுத்துக்கொண்டா என்ன, பல்வேறுபட்ட துறைகளில் ஆண்களுக்கு சமமான அளவு பெண் பிரதிநிதித்துவங்கள் காணப்படுகின்ற போது அரசியலில் மட்டும் பெண்களுடைய பிரதிநிதித்துவம் மிகவும் குறைவாக இருக்கின்றது. ஏற்கனவே இந்த பெண் பிரதிநிதித்துவம் 25% இருக்க வேண்டும் என்று இந்த பாராளுமன்றத்தில் சட்டம் நிறைவேறியிருக்கிறது. அந்த நிறைவேற்றப்பட்ட போது நானும் அதில் இருந்ததையிட்டு நான் மகிழ்ச்சி அடைகிறேன். உண்மையில் அந்த உறுப்பினர்களுடைய எண்ணிக்கை 25% மேற்பட்டதாக அமைந்தால்தான் அந்த இந்த பெண்களுடைய சமத்துவம், அதாவது குறிப்பாக ஒரு சில அபிவிருத்தி அடைந்த நாடுகளில் அரசியல் பிரதிநிதிகள் 50-50% இருக்கிறார்கள், பெண்கள் 50%, ஆண்கள் 50%. அந்த வகையில் அந்த யோசனையை நான் கௌரவ அமைச்சருடைய கவனத்திற்கு கொண்டு வருகின்றேன். அதே நேரத்தில்
அந்த நிலைப்பாட்டுக்கு மகிழ்ச்சி தெரிவிக்க விரும்புகின்றேன். உங்களது அந்த எண்ணப்பாடு எதிர்பார்ப்பு சட்டத்தில் உள்வாங்கப்பட்டிருக்கின்றது.
நன்றி, நன்றி கௌரவ அமைச்சர் அவர்களே. அதே நேரத்தில் இந்த புதிய தேர்தல் முறை தொடர்பாக மக்களுக்கு சரியான தெளிவூட்டல் தேவை. நான் நினைக்கிறேன் இப்போ 8-ஆம் மாதம் நடக்கிறது, 11-ஆம் மாதம் தேர்தல் நடத்துவதாக இருந்தால் குறைந்தது 2.5 மாதங்கள் தான் இருக்கிறது. இந்த மாத காலப்பகுதிக்குள் இந்த தேர்தல் முறையை சரியாக மக்கள் புதிதாக இந்த தேர்தல் முறையினை கையாள இருக்கிறார்கள். அந்த வகையில் இந்த தேர்தல் முறையை மக்களுக்கு தெளிவுபடுத்த வேண்டிய பொறுப்பு எங்களுடைய அரசாங்கத்தையும் அமைச்சரையும் சாரும். அந்த வகையில் இந்த யோசனைகளை முன்வைத்தவனாக நான் எங்களுடைய பிரதேசத்தில் பிரதேச சபைகள், உள்ளூராட்சி சபைகள் தொடர்பாக இருக்கின்ற ஒரு சில விடயங்கள், முக்கியமான விடயங்களை கௌரவ அமைச்சருடைய கவனத்தில் கொண்டு வர விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, குறிப்பாக வடக்கில் 4 பிரதேச சபைகளுக்குரிய பிரதேச செயலகங்களுக்குரிய சபைகள் இன்னும் அமைக்கப்படவில்லை. குறிப்பாக வன்னி மாவட்டத்தில், அதாவது வவுனியா மன்னார் முல்லைத்தீவு மாவட்டத்தில் மடு பிரதேச செயலகத்துக்குரிய பிரதேச சபையும் ஒட்டிசுட்டான் பிரதேச செயலகத்துக்குரிய பிரதேச சபையும் இன்னும் உருவாக்கப்படவில்லை. அந்த பிரதேச சபைகள் உருவாகின்ற போது நாட்டில் புதிய பிரதேச சபைகள் உருவாக்கப்பட வேண்டிய தேவை இருக்கிறது. மக்கள் அதிகமாக இருக்கிறார்கள், பல மக்கள் தங்களுடைய சேவைகளை பிரதேச சபையின் ஊடாக பெற்றுக்கொள்ளக்கூடிய சேவைகளை இந்த பிரதேச சபைகளுடைய தூரம், குறிப்பாக மன்னார் அடம்பன் மாந்தமேற்கு பிரதேச சபையானது 80 கிலோமீட்டருக்கு அப்பால் இருக்கிற மக்கள் ஏதாவது தேவை என்றால் அவர்கள் அடம்பன் பிரதேசத்துக்கு.
கௌரவ உறுப்பினர்களே, நீங்கள் 12:30 மதிய இடைவெளி விட்ட பின்பு தொடர்ந்து பேச வேண்டும். இப்பொழுது மதிய இடைவெளி விட வேண்டும்.
இப்போ
ஓட ப்ளீஸ். ஐ சஸ்பெண்ட் த ஹவுஸ் டில் 1:30 ஃபோர் லஞ்ச்.